Honorable Harishra Nanakara, you have 21 minutes.
I will use up 15 minutes at the beginning and I will keep the other time for myself, for later. First of all, I would like to thank Honorable MP Mr. Manoh Ganeshan for reminding of the bond we had and the bond we will tend to continue, because when it comes to national unity and reconciliation, peace between races, to live dignified, in a dignified manner for all of us, that's my vision and my dream, and that's what my father wanted, and that's what you want, it will be done. So thank you very much for mentioning. Thank you. Also, I must say that when it comes to the lawmaking process, we don't consider all of you who are sitting in the opposition benches as our opponents, but as our partners in progress, that we work together. At election times, we can be opponents, but right now, we all work for the betterment of the country. So national unity and reconciliation, peace building, friendship making, that is inherent in our program. So thank you very much, Mr. Manoh Ganeshan. Your observations are taken very positively. ගරු කථානායකතුමනි සෑම ශේෂ්ත්‍රයකම පරිවර්තනයක් සිදු කිරීම උදෙසා අප නවරජයේ දයාශිෂ්පා වර්ෂය වෙනුවෙන් ඓතිහාසික අයවැයක් ඉදිරිපත් කර තිබෙන මෙවැනි අවස්ථාවක අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය සදා ලැබෙන අවස්ථාව ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් ලෙසට මම සලකනවා. පොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ ක්‍රියාදාමයේ අත්‍යවශ්‍ය අංගයක් තමයි සෑම පුරවැසියෙකුටම නීතියට සම්ප්‍රවේශය සහතික කරන නීතියේ ආධිපති සුරැකී සමානත්වතාවයේ රජයන සමාජයක් බිහි කිරීම. වංචාව දූෂණය අල්ලස ජනතා මුදල් නාස්තිය තුරන් කර රට තුළ නීතිය ආධිපත්‍ය ස්ථාපිත කිරීමකින් තොරව පොහොසත් රටක් බිහි කිරීමේ අභිලාෂය යථාර්ථය බවට පත්වන්නේ නැහැ. මේ බව වඩාත් හොඳින් තේරුම් ගත්ත වර්තමාන රජය පවතින අතිශය ආර්ථික අභියෝගකාරී තත්වයක වුවද රුපියල් බිලියන 24ක් මෙම අමාත්‍යංශ වැය සීර් සඳහා වෙන් කොට තිබෙනවා. ඒ වගේම ඉතා අවිධිවත්ව තිබූ අමාත්‍යාංශ අතර කාර්යයන් බෙදීම විද්‍යාත්මක පදනමකට අනුව වර්තමාන රජය විසින් සකස් කර ඇති අතර එහිදී ඉතා වැදගත් දෙපාර්තමේන්තු සහායතන 24ක වගකීම මෙම අමාත්‍යාංශ වෙත පවරා තිබෙනවා. ඒ අනුව ජනතාව අප කෙරෙහි තිබූ විශ්වාසය සුරක්ෂිත කරමින් මනා සැලැස්මකට අනුව අපගේ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම අප යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනද වෙත නිසිමඟ පෙන්වීම මගේ අපේක්ෂාවයි. මා අමාත්‍යාංශයේ භාර ගැනීමෙන් පසුව මා සියලුම දෙපාර්තමේන්තු ආයතන 24 සමගම ගැඹුරින් සාකච්ඡා කළා. එෙහිදී අපි හඳුනාගත්ත ප්‍රධානම ගැටලුව එන්නේ මානව සම්පතින්ගේ අවිධිමත් ලෙස රාජ්‍ය සේවයට බදවා ගැනීම සිදු කිරීම සහ සේවයේ අවශ්‍යතාවන් වලට ඔවුන් නිසි ලෙස අනුයුක්ත නොකිරීම මෙහිදී කැපිපෙනුණු ලක්ෂණයක් වුණා. ගරු නියෝජක කථානායකතුමනි අධිකරණ ශේෂ්ත්‍රයේ පිළිබඳ අධ්‍යයනයේදී අප විසින් හඳුනාගෙන ලැබූ ප්‍රධානම ගැටලුව වූයේ යුක්තිය පසුදීමේ පවතින අධික ප්‍රමාණයයි. 2024 අවුරුද්දේ ජූනි 30 වන විට රැස්කළ දත්ත අනුව අධිකරණ පද්ධතිය තුළ විසින් දැන් නඩු සංඛ්‍යාව 111 ඉක්මවනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණයේ දක්වා. මේක පාර ඇති වෙච්ච තත්වයක් නෙමෙයි. මා කිසිවෙක්ට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මේකවර ඇති වූ තත්වයක් නොවන බව අපේ නිරීක්ෂණය. නිසි පිළියම් නොයදීමෙන් වසර ගණනාවක් තුළ නිර්මාණය වූ තත්වයක් තමයි මෙය. මේ ප්‍රධාන ප්‍රතිඵලය වෙන්නේ නඩුවක් අවසන් වන විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා අධිකරණ ක්‍රියාවලිය ජනතාවට ඉතාම විලාධික ක්‍රියාවලිය බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම නීති කෘත්‍යවල දේපොළ වල සම්බන්ධ දේපොළ ආර්ථික සංවර්ධනය දායක කර ගැනීම අපහසු තිබෙනවා. මේ හැර අධිකරණ ක්‍රියාවලියට විශාල කාලයක් ගත වීමද ආයෝජන අධ්‍යයනය කිරීමට තුඩෙන් තවත් හේතුවක්. ජස්ටිස් ඩිලේඩ් ඉස් ජස්ටිස් ඩිනයිඩ්. යුක්තිය පසුතැවීමේ පවතින ප්‍රමාදය ඉතාමත් බරපතල ගැටලුවක් ලෙස සලකනවා. නීතියේ පවතින මෙම ප්‍රමාදය හුදකලා සාධකයක් නොවන අතර ඒ ඍජුව ආර්ථික සංවර්ධනය හා බැඳී පවතී. ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් ව්‍යාපාර කිරීමේ පහසු දර්ශකයේ රටවල 190ක් අතරින් ලංකාවට හිමි වෙත්තේ 99 වෙනි ස්ථානය. එන්ෆෝස්මන්ට් ඔෆ් කොන්ට්‍රැක්ට් ඉන්ඩෙක්ස් ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ දර්ශකයේ රටවල 189ක් අතරින් ලංකාවට හිමි වන්නේ 164 වෙනි ස්ථානය. එසේම ශ්‍රී ලංකාව තුළ ගිවිසුමක් බලාත්පත් කර ගැනීමට ගතවන කාලය දින 1318ක් ලෙස ලෝක බැංකුව වෙබ් අඩවිය ප්‍රකාශ කරනවා. මේ තත්ත්වය වෙනස් කරන්න අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. මෙම ජාත්‍යන්තර දර්ශකවල ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයකට සුවතැබීමට කටයුතු කිරීමත් අපේ රජයේ මුඛ්‍ය පරමාර්ථය වෙනවා. අප රජයේ විසින් ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහා පරිදි මූලධර්ම තුනක් මත නීතිය ආධිපත්‍ය සුරක්ෂිත කරනවා. සාධාරණ හා සමාන නීතිය රැකවරණය, විනිවිදභාවය හා කාර්යක්ෂමතාවය, ස්වාධීනත්වය හා ජනතා විශ්වාසය.
එසේ නීති ආධිපත්‍ය සුරක්ෂිත කරන අවස්ථාවක අධිකරණ සඳහා යටිතල පහසුකම් මෙන්ම ප්‍රමාණවත් අධිකරණ කාර්ය මණ්ඩලයක්ද සැපයිය යුතු වෙනවා. යටිතල පහසුකම් ඉදිකරන වෙල යටිතල පහසුකම් අධිකරණයට සැපීමේදී ගොඩනැගිලි ඉදිකිරීම සිදු වෙනවා. පසුගිය කාලය තුළ විශාල වශයෙන් අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කරලා තිබෙනවා. නමුත් ආර්ථික අර්බුදත් සමග නතර කරන්න වෙච්ච ගොඩනැගිලි 23ක් රට පුරා පවතිනවා. ඒට අපි මූලිකත්වය ලබා දෙනවා මේ වසරේ මොකද ඒ සඳහා මුදල් වෙන් වී තිබෙන නිසා. ගොඩනැගිලි පමණක් ඉදිකර නව අධිකරණ ආරම්භ කරන්න හැකියාවක් නැහැ. මා කලින් සඳහන් කළ පරිදි අධිකරණ මානව සම්පත් සහ කාර්යාලීය උපකරණ වලින් සම්පූර්ණ වෙන්නට ඕන. නමුත් අධිකරණ සහ අධිකරණ අමාත්‍යාංශ ආයතන සියලුම දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන වල මෙන්ම මෙම අමාත්‍යාංශයේද පවතින සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ මේ අවිල අධිකරණ අමාත්‍යාංශය මාතෘ වෙන ආයතන සහ දෙපාර්තමේන්තු සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ මේ වෙනට 6026ක් වීම සැමට අප්‍රමාදව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන අභියෝගය වට පත් වෙනවා. රාජ්‍ය සේවකයන් බදවා ගැනීමේ සමාලෝචන කමිටුවට මෙම අවශ්‍යතාව පුවිසින් මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ගේ තීරණය ලද පසු මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හැකි වේතයි අපි අපේක්ෂා කරනවා. මුල් අවස්ථාව අධිකරණ පමණක් මිනිසුරුන්ගේ පුරප්පාඩු 75ක් පවතිනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයේ මිලියනයකට ඉන්න විනිශ්චයකරුවන් සංඛ්‍යාව දැනට 19ක්. නමුත් දියුණු නීතිපත්‍යයක් තියෙන රටවල මෙම දර්ශකයේ ඉහළගයක් ගන්නවා. එසේම අධිකරණ ඕන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 2294 ප්‍රමාණයක් පවතී. මේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම පවත්වාගෙන යාම අපහසුකර තත්ත්වයක්. මේ වන විටත් අධිකරණ නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. ඒ අවිල මහේස්ත්‍රාත්වරුන්, කාම්කරුනි සභා සභාපතිවරුන් යනාදී වශයෙන්. එසේම අධිකරණ කාර්ය මණ්ඩලයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 853ක් ඉතා ඉක්මනින් සම්පූර්ණ කිරීමට අනුමැතිය සහ ප්‍රතිපාදන අපේක්ෂා වෙන අපි සිටිනවා. අධිකරණ අමාත්‍යාංශයේ විෂයපතේට අයතුර දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන බහුතරයක් තියෙන්නේ කුලී ගොඩනැගිවල. මේ මාසික කුලී අධිකරණ අමාත්‍යාංශයේ තියෙන්නේ පෞද්ගලික ගොඩනැගිලක මාසික කුලිය 102ක් පවන වෙනවා. ඒ හින්දා ප්‍රමුඛ අවස්ථාවක් ලෙස ලකා රජයේ විසින් අපිට BCC ඉදමේ අධිකරණ අමාත්‍යාංශ සඳහා ගොඩනැගිලක් ඉදිකිරීමට අනුමැති ලබා දී ඇති අතර ඒ දෙවැනි අදියරේ ඉදිකිරීම කොන්ත්‍රාත්තුව මිලියන 3500ක වටිනාකමට පසුගිය මාසේ 17 වෙනිදා ප්‍රදානය කරනු ලැබුවා. මෙම ගොඩනැගිලි ලබන වසර තුල අවසන් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. දැනට කුලී ගොඩනැගිලි වල යන පවත්වාගෙන යන අධිකරණ අමාත්‍යාංශය දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනද මෙම ගොඩනැගිලි තුලට ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට කුලී වශයෙන් ගෙවන රජයේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අධිකරණ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කරලා ප්‍රමුඛතාව හඳුනාගත් රජයේ විසින් අමාත්‍යාංශ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මිලියන රුපියල් මිලියන 7200ක් 2025 වර්ෂයේදී වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. සැලැස්මකට අනුව යටිතල පහසුකම් සහ මානව සම්පත් සැපයීමෙන් පසු අධිකරණ සංඛ්‍යාව ක්‍රමානුකූලව වැඩි කිරීමට අපි කටයුතු කරනවා. ස්මාර්ට් පෝස්ට් හවුස් සුහුරු අධිකරණ ශාලාද ක්‍රමානුකූලව ස්ථාපිත කිරීම අපේ තවත් අපේක්ෂාවක්. 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංශෝධන පනතින් දිසා අධිකරණ සඳහා පූර්ව නඩු විභාග අධිකරණ පිහිටුවීමට නීතිමය ප්‍රතිපාදන සපයා තිබුණද තාමත් පූර්ව නඩු විභාග අධිකරණ පිහිටුවා නැහැ. ඔබලා දන්නවා මෙසේ පූර්ව නඩු විභාග වලින් තමයි ගරු මන්ත්‍රීතුමන්ලා දන්නවා නඩු ඉක්මන් කිරීමට යම් හැකියාවක් ඇති වෙනවා. පමාවන් වලක්වීමට ඉදිරියේදී විශාල නඩු සංඛ්‍යාවක් පවතින දිසා අධිකරණ තෝරාගෙන මේ සංකල්පය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දිසා අධිකරණ පවතින මුල් නඩු සංඛ්‍යාවෙන් 138ක් ආසන්න ප්‍රමාණයක් මුදල් සම්බන්ධ ආරවුල් රුපියල් මිලියන 2කට අඩු. මේ රුපියල් මිලියන 2කට අඩු මුදල් කඩු අඩනමින් අවසන් කිරීම සඳහා 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ පනත සම්මත වුවත් මෙතෙක් සුළු හිමිකම් අධිකරණ ස්ථාපිත කරලා තියෙන්නේ මහනුවර සහ මාතර පමණයි. ඉදිරියේදී අධිකරණ පවත්වන මුදල් ආරවුල් සංඛ්‍යාව අධ්‍යයනය කළා තවත් සුළු හිමිකම් අධිකරණ ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ වගේම 2021 වර්ෂයේ වාර්තාවක් අනුව සමයවර්ධන මහත්මයාගේ නව අධිකරණ ස්ථාපිත කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉබ්බාගමුව, ලාහුගල, වත්තේගම, තලව කැලේ, මොරවැව, ජයපුරුන්, මුරුක්කන්, පුලියන්කුලම්, වෙට්ටිකුලම් වැනි දුෂ්කර ප්‍රදේශවල නව අධිකරණ ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා. ඉදිරියේදී පාර්ශ්වකාරවන් සමග සාකච්ඡා කර අවශ්‍ය ස්ථානවල ජනතාවගේ පහසු උදෙසා නව අධිකරණ ස්ථාපිත කරන ගරු නියෝජක කතානායකතුමනි, අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණය කිරීමේ මූලික අවශ්‍යතාවයක් ලෙස අධ්‍යයන රැස්වීම හඳුනාගෙන තිබෙනවා. මේ වන විට බොහෝ රටවල ලේඛන නඩත්තු නොකරන පේපර්ලස් ඩිජිටල් අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. අපේ රජයේ ප්‍රධානම කාර්යයක් වන්නේ පුරවැසියන්ට කාර්යක්ෂම පහසු සේවයක් සැපීම සඳහා උදෙසා ඩිජිටල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. නවීන තාක්ෂණයෙන් පිරිපුන් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රැපිඩ් ඩිජිටල් ස්ට්‍රැටජි ව්‍යාපෘතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාත්මක කිරීම සඳහා දරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මැතිතුමාගේ සභාපති කමිටුවක් විසින් දැනටමත් පියවර ගනිමින් සිටිනවා. ආරම්භයේදී නියම ව්‍යාපෘතියක් ලෙසට මහනුවර සහ මීගමු අධිකරණ සංකීර්ණ තෝරාගෙන තිබෙනවා. ගරු කථානායකතුමනි, නීතිපතිවරයා, රජයේ නීති උපදේශකවරයා, ඔහු සිවිල් හා අපරාධ නඩු සම්බන්ධයෙන් රජයට මෙන්ම රජයට දෙපාර්තමේන්තු සංස්ථා සහ ව්‍යස්ථාපිත මණ්ඩලවලටද උපදෙස් දෙනු ලබනවා. නීතිමය දෙපාර්තමේන්තුවේ අනුමැති දිලාරින් ස්ටේට් කවුන්සල් සංඛ්‍යාව අනුමත නීති දිලාරින් 459ක්, නමුත් නීති කාර්ය මණ්ඩලයේ ඉන්නේ 209ක් විතරයි. අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු කරන ලබන්නේ මෙම දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයට අනුමැති දිලාරින් විසින්. ඒකේ ක්‍රියාකාරී සේවය දිරින්නේ 93ක් පමණ. ඒ නිසා ඉදිරියේදී නීතිමය දෙපාර්තමේන්තුවේ මෙම කාර්යභාරය සාර්ථක ඉටු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් සපයා නීතිමය දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට අපි විසින් කටයුතු කරන ලබනවා. ඒ වගේම අපරාධ නඩු පැවරීම සඳහා අභිචෝදක කාර්යාලය පිහිටුවීම සලකා බැලීමේ මූලික පියවර මෙයට ගණනින් පවතිනවා. So there may be a new drive of recruitment when the new mechanism in place. බන්ධනාගාර තත්ත්වය බැලුවොත් 10,395ක් රඳවන්න පුළුවන් තැන්වල රිමාන්ඩ් එක ස්පේස් තියෙන්නේ. නමුත් 30,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේක රැඳවියන්ට අපහසුයක්, රජයටත් විශාල පිරිවැයක්. මා කමිටුව පත් කර තිබෙනවා මේ කමිටුවේ නිර්දේශ අනුව බන්ධනාගාර තදබද ඉවත් කිරීමට කටයුතු කරන ඔවුන්ගේ යෝජනා නිර්දේශ අනුව දැනටමත් ඒ කමිටුව වැඩ කරනවා. ඒ වගේම අපි දන්නවා රස පරීක්ෂක වාර්තාවල පමාවක් තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා සැපීම සඳහා නඩු 64,524ක් යොමු වෙලා තියෙනවා. හැබැයි එම වාර්තා සඳහා විශ්ලේෂණ මට්ටමින් නිලධාරීන් 78ක් පමණයි. එක් විද්‍යාත්මක නිලධාරියෙකුට වසරකට 800කට වඩා වැඩි වාර්තා ප්‍රමාණයක් විශ්ලේෂණය කරන්න සිදු වී තිබෙනවා. ගිය වසරේ ලැබුණු නඩු වලින් 54%ක්, එනම් නඩු භාණ්ඩ 35,44% ප්‍රමාණයක් පදනම් වූයේ මත්ද්‍රව්‍ය මත. එකී මත්ද්‍රව්‍ය වෝදුර තුරන් කිරීමේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ඒ සඳහා අපි සියලු දෙනා කැප වී සිටිනවා. ඉදිරියේදී ආයතනයේ වාර්තානිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා මේ වන විටත් අපි පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම තව පුද්ගලයන් බදවා ගන්නත් අපි නිලධාරීන් විද්‍යා නිලධාරීන් බදවා ගන්න කටයුතු කරමින් ඉන්නවා. ශිරගතුවන් යළි සමාජගත කිරීම කෙරෙහි අපරාජයේ විශේෂ අවධානය යොමු වෙනවා. බන්ධනාගාර ගතුවන් යහපත් පුරවැල්ල සමාජගත කර ඔවුන්ට යහපත් පෞල් ජීවිත කිරීම කිරීම අපේ පරමාර්ථය. ඒ අනුව බන්ධනාගාර රැඳිවන්ගේ වෘත්තීය පුහුණු වෙනුවෙන් දරු ජනාධිපතිත්ව ආයවැය යෝජනා තුළ රුපියල් මිලියන 100ක් අපි වෙන් කරලා තිබෙනවා. අපි මේ අධිකරණයේ ගොඩගැසීමේදී නඩු ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කරනවා. මෙන්ම විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද කටයුතු කරනවා. සමත මණ්ඩල වෙත වර්ෂයකට ආරවුල් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා.
Honorable Arshan Nanekar, you have 2 more minutes of your requested 15 minutes.
Thank you. Thank you, Deputy Speaker. Samatha Mandala Shakti Matkirima, Mema Vikalpa, Aral Usnime Kriyavale Shakti Matkirano. Mema Kriyale Shakti Matkirim, Magin Adhikarne Tula Godakasimati Muttawat Nadu Laksha Deka, Pamana Vasarakadi, Magin Adhikarwagati Mata Apek Shakan. Samatha Mandala Shakti Matkara, then the district of Dasika Pita at Tibino. ඉඩම් ආරවුල් පිළිබඳ විශේෂ සමත මණ්ඩල ඉතුරු දිස්ත්‍රික් 6 පිහිටුවීමට කටයුතු කරනවා. එසේම අධිකරණ යොමුන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා මූල්‍ය ආරවුල් විශේෂ පිළිබඳ විශේෂ සමත මණ්ඩල අපි සංවාද දෙනවා. පළමු අධ්‍යයන විදිහට කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මොණරාගල යන දිස්ත්‍රික් 6 විශේෂ මූල්‍ය ආරවුල් පිළිබඳ සමත මණ්ඩල පිහිටුවීමට කටයුතු කරමින් පවතින. There must be a judicial system must be with equal access to justice with equal access. මෙම අමාත්‍යාංශයේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් හොඳින් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම නිසා නීති ප්‍රතිසංස්කරණ කිරීමේ බාර දුවර වාක්‍යය අපට පැවරී තිබෙනවා. ඒදී අපි සිදු කරන නීති ප්‍රතිසංස්කරණයේ ගුණාත්මකභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. තනි මතයන්ට නීති සංශෝධනය කිරීමේ ඒවායේ අඩුපාඩු වෙන්නේ ඇති අතර ඇතැම් විට විවල් තත්ත්ව නිර්මාණය වෙනවා. ඒ නිසා අප ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් පරිදි නීති විශේෂඥ කමිටුවක් මගින් පවතින නීති සමාලෝචනය කොට අවශ්‍ය නීති සංශෝධනය කටයුතු කරනවා. අපි අපරාධ සහ නීති විරෝධී ක්‍රියා මාගින් නැතබුන් කෝටි ප්‍රකෝටි ගණන් ධනයක් රැස් කරගෙන තිබෙනවා. අපි මේ වත්කම් නියත වශයෙන් මාපසු ලබා ගන්නවා. අපරාධ සිදු කිරීම තුළින් උපයාගත් වත්කම් යළි ලබා ගැනීම සහ රාජසන්තක කිරීම සඳහා නීති ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුපද මම අද දින උදෑසන ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වගේම බරපතල අපරාධ කරන අධිකරණ වෙත ප්‍රවාහනය කිරීමේදී ඉතා අවදානම් සහගත තත්වයක් තිබෙනවා. අපි මේ වන විට දිවයින පුරා පීටි 34ක් වූ මහාධිකරණයන්ගෙන් 24කටම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සාක්ෂි දීම සඳහා අවශ්‍ය වීඩියෝ ඇතුම් තාක්ෂණ කට් ලබා දීලා තිබෙනවා. තවම ආයතන අධිකරණ විසින් මේ තාක්ෂණ ලබා දී තිබෙනවා. අපි ඒ වගේම ගරු නියෝජක කථානායකතුමනි, ප්‍රධාන වශයෙන් ඉහත අරමුණු සාක්ෂාත් කරගෙන ඉවස් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සාක්ෂි ලබා ගැනීමට අපරාධ නඩු විධාන සංග්‍රහ අපි ක්‍රිමිනල් සිවිල් ප්‍රොසීඩි කෝඩ් එමෙන් කළා. ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රමයට සාක්ෂි මාර්ගගතව ලබා ගත හැකි තර්ජනයක් තිබෙනවට හදනවා ගන්න අයලා පමණයි. දැන් මේ පනතාවයන් පස්සේ හැමෝටම මාර්ගගත ක්‍රමේදීල සාක්ෂි දෙන්න පුළුවන්. ඒ අනුව අර අධිකරණයේ සිදු වුණු අවාසනාවන්ත තත්ත්වයන් මගහැර ගන්නට පුළුවන් වේයි අපේක්ෂා කරනවා. That's all. Thank you.